Honorable Iran Vikramaratne, you have 8 minutes.
8 minutes. Thank you. අද කතා වුණ ප්‍රධානම මාතෘකාව ඇවිල්ලා 20 වෙන සංශෝධනය ගැනීම පිළිබඳවයි. නමුත් ඇත්තටම මේ රජය අද තියෙන මාතෘකාව කතා කළ යුතු මාතෘකාව ඇවිල්ලා ආර්ථිකය ගැන බදු ගැන අද සම්මත කරගන්න යන නිසා නමුත් ආර්ථික ප්‍රශ්න මඟ හරිනවා මේ රජය. අද මේ රටේ කොහේ ගියත් කෘෂිකර්මාන්තය දිහා බලනකොට පොහොර හොයාගන්න විදියක් නැහැ. පොහොර කොහෙවත් නැහැ. මම ගාල්ලෙත් ගියා, මාතරත් ගියා, මේ සතියන්තයේදී හැම ගමකම වගේ කිව්වේ ප්‍රධාන ප්‍රශ්නය ඇවිල්ලා ඒ කුරුඳු වගාව තිබුණා, ගම්මිරිස් වගාව, තේ වගාව. නමුත් පොහොර හොයාගන්නට බැහැ. ඉතින් මුලින් අපිට කිව්වා මේ පොහොර නැත්තේ පසුගිය රජය මේ බිල් ගෙවල නැති නිසා කියලා. ඔය කතාව කියාගෙන කියාගෙන ගියා. සාමාන්‍ය දෙයක් බිල් ගෙවනකොට මාස දෙක තුනක් යනවා, ඊට පස්සේ තමයි බිල් ගෙවන්නේ. සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයේ ක්‍රමවේදය ඒකයි. නමුත් මේ රජය තව සති 7කින් අවුරුද්දක් වෙනවා පත් වෙලා. අවුරුද්දක් වෙනවා. අතිරේක ගිණුමක් තිබුණා, වෝටර් ඇකවුන්ට් එකක් තිබුණා. ඊට පස්සේ වුණත් මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. ඉතින් මම අහන්න කැමති ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි මේක විසඳන්න බැරි? අපි දන්නවා පොහොර ගේනවා නම් මේක මැද පෙර දිගෙන් හෝ පකිස්තානයෙන් ගේන්න පුළුවන්. සති 3ක් හෝ 4ක් ඇතුළතදී පොහොර ලංකාවට ගේන්න පුළුවන්. නමුත් පොහොර ගේන්න බැරි වෙලා තියෙනවා. දේශිකත්වය ගැන කතා කරනවා. ආනයන ආදේශ කතාව දිගින් දිගටම කියාගෙන කියාගෙන යනවා. නමුත් කෘෂිකර්මයට පොහොර ටික ගේන්න බැරි නම් මොකක්ද මේ කතාව කියන එක අපිට අහන්න වෙනවා. අනිවාර්යෙන්ම අහන්න වෙනවා. ඒ කියන්නේ මේ මුදල් නැති කතාවක් වගේ තීනවා කියලා තමයි පේන්නේ. මොකද එල්සී එකක් අරින්නවත් රජයට මුදල් දී ගන්න බෑ. එල්සී එකක් අරින්න පොහොර ටිකවත් ගෙන්න ගන්න. ඊට අමතරව අපි දන්නවා බදු හැබැයි වැඩි කළා සමහර ඒවා. විශේෂයෙන්ම පෙට්‍රල් වල බදු, ඒ වගේම ඒ රේගු බදු රුපියල් 50කින් වැඩි කළා. ඊට අමතරව සර්චාර්ජ් එකක් අතිරේක බද්දකුත් දැම්මා, රුපියල් 26ක් බද්දක් දැම්මා ලීටරයකට. දැන් අපි දන්නවා මේ කාලය පරාශය තුලදී ජාත්‍යන්තර තෙල් මිල 40කින් විතර පහළට ඇවිල්ලා බදු වැඩි කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මිල පහළට ආපුහම අපේ මංගල සමරවීර ඇමතිතුමා ගෙනාපු ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කළා නම් පාරිභෝගිකයට මිල අඩු වෙනකොට ජාත්‍යන්තර මිල ඒකේ වාසිය ලැබෙන්නට ඕනේ. මේ අය මොනවද කළේ? බදු ගහලා ඊට පස්සේ අතිරේක බදු ගහලා පාරිභෝගිකයට වාසියකුත් නැහැ. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවට සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ අලාභයේ හිලට ගිහිල්ලා තියෙනවා. 20යි 20 අපි ගත්තෝ ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් ඒ ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 4500යි. 20යි 20 ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන්, 20යි 19 ජනවාරි අප්‍රේල් වෙනකන් ඒකේ ලාභය කෝටි 1600යි ඛනිජ තෙල් සංස්ථාවේ. එතකොට වෙනස ඇවිල්ලා කෝටි 6100ක වෙනසක් තියෙනවා. මේ රජයට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ, ආර්ථික ගමනකුත් නැහැ. හැමදාම මාධ්‍යෙන් තමයි මේ ආර්ථිකය ගෙනියන්න හදන්නේ, නාටක කරලා ගෙනියන්න හදන්නේ. පාරිභෝගිකයට වාසියකුත් නැහැ, ඛනිජ සෙල් සංස්ථාවට වාසියකුත් නැහැ. රජයේ ආයතනත් අඩපණ කරගෙන යනවා. ඉතින් මම අහන්න කැමති, එදා අපි මේ ලාභය හොයනකොට 2019 ජනවාරි අප්‍රේල් අතරේ එක තෙල් බැරල් එකක මිල ඩොලර් 70යි. ඉතිහාසයේ අඩුම තැනට බැරල් එකක මිල ඩොලර් 20ටවත් බැහැලා තිබුණා. 70යි එදා අපි ඕක කරනකොට. ඉතින් මේ ගායට කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන එක සදහන් කරන්නට ඕනේ. අද උදේ කතා කරනකොට මේ යෝජනාව ගේනකොට රාජ්‍ය ඇමතිතුමා නැගිටලා කිව්වා මේ අපිට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ව්‍යාපාර ගොඩ නගන්න කියලා. මේ රටේ ව්‍යාපාර ලියාපදිංචි වෙච්ච ව්‍යාපාර 86000ක් තියෙනවා. මේ 86000න් 29000ක් මේ වසර අවසන් වෙනකොට වසා දමනු ලබනවා. 29000ක් 86000. මේක මං හිතන්නේ මෙතන මේ වාද විවාද කරලා හරියන්නේ නැහැ. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය බොහොම ගැඹුරු ආර්ථික ප්‍රශ්නයක් මේ රටේ තියෙන්නේ. ඔය තෙල් මිල පහළට ගෙනාපු නැතුණාම ත්‍රීරෝද හිමියට ත්‍රීරෝදයේ පදවන ඒ රියදුරාට බොහොම අපහසුයෙන් තමයි ඒ ත්‍රීරෝද ඒ ලාවාගෙන යන්නේ. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු වැඩට යනකොට යන්නේ බස් එකේ යන්නේ නැත්තම් වෑන් එකක තමයි මේ සාමාන්‍ය මිනිස්සු වැඩවලට යන්නේ. ඒ අයටවත් ඒකේ වාසිය නැහැ. ඒක විතරක් නෙමෙයි වියදම ඉහළට යනවා විතරක් නෙමෙයි මේ ආදායමත් අඩු වෙලා තියෙන්නේ. හුඟක් කර්මාන්ත ශාලාවල වැටුප අඩු කරලා තියෙන්නේ. වැටුප අඩු වෙනවා මිල ඉහළ යනවා. මෙන්න මේකයි ඇත්තටම වෙලා තියෙන්නේ. දැනට රැකියාවල් ලක්ෂ ගණන් අහිමි වෙලා තියෙනවා. මම රජයට රජයෙන් අහනවා ඇයි මේ රජය මේ විස්තර ඇයි දත්ත හංගවන්නේ කියන එක අහනවා. විරේකියාව පළවෙනි කාර්තුවේ 5.7 විරේකියාව මේ පසුගිය අවුරුදු 10 තුල වැඩිම විරේකියාව තිබුණේ 20.20 පළවෙනි කාර්තුවේ. ඒ දත්තත් ආවේ 3 කාර්තුවේ. දෙවෙනි කාර්තුවේ දත්ත ඇවිල්ලා නැහැ. දළදේශීය නිෂ්පාදනය ගත්තොත් දළදේශීය නිෂ්පාදනය 1.6 අවපාත වෙලා තියෙනවා. අවපාත වෙලා තියෙන්නේ දෙවනි කාර්තුවේ දළදේශීය නිෂ්පාදනයේ අවපාතය දීලවත් නැහැ. දත්ත සංගවනවා. මම අහන්න කැමතියි ඇයි දත්ත සංගවන්නේ? Officially a recession is declared when you have minus growth in 2 quarters. Already the first quarter is 1.6% minus. The second quarter is not yet declared. I'm asking the question why it hasn't been declared. Because officially, if you declare 2 quarters of minus growth, then that country is classified as a country which has a recession. These data must not be manipulated. This data must be provided. ඉතින් මේ රජයට හරියටම වැඩපිළිවෙලක් නැහැ. මේ රජය හැමදාම මෙතනට ඇවිල්ලා දේශපාලන මාතෘකාවක් ඉදිරිපත් කරලා කතා කරනවා. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අසත්‍ය කතාවල් කිය කිය මේක ඉස්සරහට අරගෙන යන්න වෑයමක් තියෙනවා. මම අහනවා ප්‍රශ්නයක් අහලා මම අවසන් කරනවා.
Remember, your time is up. Please wind up.
I will wind up. The government has made requests from the international community for a debt moratorium. I would like to know what is the response that you are getting from the international community for the debt moratorium. The International Monetary Fund has given 80 countries in the world some kind of emergency relief. Our government has not been able even to obtain that. So we would like to have data and we would have to have some answers to these questions. Thank you very much.
Thank you. Honorable Andhra Pradesh Nayapa, you have 5 minutes.
Karaka Sabha Sabhapatthumani, අපේ රටේ ආර්ථිකය පිළිබඳ විවිධාකාර කරුණු දැන් ඉදිරිපත් කරලා තියෙනවා. රටක ආර්ථිකය ගැන කතා කරනකොට අතීතය ගැන කතා කරන්නේ නැතුව වර්තමානයට එන්නත් බෑ. වර්තමානය ගැන කතා කරන්නේ නැතුව අනාගතයට යන්නත් බෑ. මම කියන්න කැමති පසුගිය රජයේ කාලේ අපේ රටේ 2015 අවසන් වුණු ණය ප්‍රමාණය ඔවුන් අවසන් කෙරුවේ ඒ වාගේ තවත් ගුණයක් අරගෙන. ඒ කියන්නේ ඩොලර් කෝටි 7000ක තිබුණු ණය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ දෙගුණයක් බවට පත් කෙරුවා. ඉතින් ඒ නිසා එදා තිබුණු ආර්ථික කළමනාකරණය තිබුණ දුබලකම් අපිට මාස දෙක තුනකින් වහන්න බෑ. මාස දෙක තුනකට වඩා කාලෙකින් තමයි මේ වඩා කාලයක් වඩා. නමුත් අද අපි පිළිගන්න ඕනේ විශේෂයෙන්ම අපේ රජයේ යටතේ විශේෂයෙන්ම සාමාන්‍ය කුඩා කර්මාන්තවලට අවශ්‍ය කරන බදු ප්‍රමාණයන් පසුගිය කාලේ විශාල වශයෙන් ඉහළ නැංගුවා. ඒ නැංගවීම නිසා ඒ කුඩා කර්මාන්තවලට පවත්වා ගැනීම අපහසුකම් ඇති වුණා. ඒ අපහසුකම් ඇතිවීම නිසා අපි සිද්ධ වුණා බදු ප්‍රමාණයන් අඩුකරන්න විශේෂයෙන්ම පසුගිය කාලය තුළ විශේෂයෙන් ජනාධිපතිතුමාගේ බලයට පත්වීමෙන් පස්සේ. එකෙන් අදහස් කෙරුවේ එම පිටින් මේ සමාගම් වලට තිබුණු පීඩනය අඩු කරලා ඒවා වඩා හොඳින් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ සලසලා දෙන්න. අපි පිළිගන්න ඕනේ අද අපේ ලෝකයේම කොවිඩ් වසංගතයකට අහුවෙලා ඉන්නවා. අපි පමණක් නෙවෙයි ලෝකේ හැම රටක්ම මේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳිනවා. මේක මන්නම් හඳුන්වන්නේ ඇත්තටම 3 ලෝක යුද්ධ හැටියට. මොකද ඒ 1 සහ 2 ලෝක යුද්ධ සටන්කරුවේ තුවක්පුසා බයිනේත් වලින් මේක අද මුළු ලෝකෙම ආර්ථිකය හසුරවන්නට වෛරසයක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කාර්යය ඇතුලේ අපිට පමණක් නෙමෙයි ලෝකෙ බොහෝ රටවල් ආර්ථික ක්‍රියාවලීන් සමහර අවස්ථාවල බොහෝ අංශවල අඩපණ වෙනවා කියලා පිළිගන්න ඕනේ. ඒ අඩපණ වෙන ආර්ථික ක්‍රම නෑ මගේ පස්සේ කතා කරන්න. අඩපණ වෙන ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැවත ඉදිරිපත් කිරීමේ වක්කීම තමයි අපිට තියෙන එක පැත්තකින්
අපි What is the point of order honorable Hashimnathikumar?
ගරු මූලාසනාරුට ගරු සභාපතිතුමනි දැන් අද උදෑසනත් වෙච්ච ප්‍රශ්නය යලි ඇති වෙලා තියෙනවා.
This is not a point of order.
No, it is. He's
not dressed accordingly, appropriately. A member of this individual is dubbed. Excuse me, can I have the mic, please?
You are taking my time.
Yes.
Now, you are not supposed to speak, no? No, I am speaking now. So, wait
please
till
continue.
I finish. Wait till I finish.
Honorable member, please continue.
Then, may Nisa Garu, Niyojakaraka Sabhapatthumani.
I got approval from the Honorable Speaker.
Honorable.
Excuse me.
Could I have
No. I'm on the feet, sir.
Please continue your speech.
Now, ඒ නිසා මම කියන්නේ තමුන්නාන්සලට ඒක වෙනම බේර ගන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ ආර්ථික ක්‍රමයන් පිළිබඳ අපි කල්පනා කරන්න ඕනේ.
Honorable member, we are checking on that. Please give us time.
Unnecessary interference. You can.
It's checking on that.
Yes. This is unnecessary interference, no. Even
please, honorable member, please continue. You have 1 more minute. Please continue.
Yes. Even this dress is. Maaf karu, niyojakaraka sabhapathitumani enisa Sri Lankave aarthike idiriyata geneyame wagakimedi me aanduwa ithamathma wagakimen kriya karana. Jaathyantara wasen apita tiyena samahara apahasukanuth api kalpana kala me rajye idiriyata geneyama sandaha awashya weda karana gamanma aarthika kramaye sthavara bhavaya athi kirimata අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඊළඟ අයවැයෙන් පස්සේ අපේ ආර්ථිකයේ කැපිපෙන්න වෙනස්කම් කරන්න අපිට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ රටේ ආර්ථිකය හැසිරුණු විදිය.
Honorable member, your time is up. Please wind up.
Thank you.
Honorable Rajakaruna.
Yes, before you give my time. Before you give my time.
No, this is not your time. I'm just
I am speaking next. That's why I thought.
Okay.
Anyway, metana de karu parliament
we have already requested information from Honorable Speaker.
But it was conveyed to him.
Yes, we are rechecking with Honorable Speaker on this.
Yeah,
Thank you. It
is not happening. It's not fair by the others.
So we are checking with Honorable Speaker on this. Please give us time.
So please.
Now it's your time, Honorable Harshana Rajakaruna. You have 5 more minutes.
5 minutes? You're taking the previous 2 minutes also?
No, because of the delay in the time earlier, it has been.
Garu. No, that I did not take your time, honorable member. Please don't misunderstand. You know, you just look at your right. There's a problem there. No, I did not. It was a point of order. Point of order won't take your time. Point of order is well, my dear. What am I talking? What I am talking is that he's not dressed appropriately. That is what I am talking. If, please, you don't know where what my dress, what is inappropriate in my dress? Why? What? Tell me. Why? What is inappropriate? What is it? My dear, please accept. If any member from my side is wrong, it's wrong. Just because a member is from your side, that doesn't become right. So please behave as a senior member in this respected constitution. Anyway, no, Ani, please, Garu, Mathumani, me velave di mama mage matrukawa katha karanna velawak na. Thaw man hitan vinadi payin vinadi 3k vithara athi vela thiyen. Api kawuruth garu karanna one me parliamentuwe me මේ පාර්ලිමේන්තුවට එනකොට අඳින්න මේ there is a uniform there is a standard there's some sort of a clarity, dress code given. So unfortunately, I'm not trying to be racist, I'm not trying to be but jatiwadiyek agamwadiyek nemei e gana katha karanawa nemei karuna karala e ekata gaurave laba den ekinda obatuma me uttareetara parliamentuwata paminena kota e gaurave laba den hamotama eka samana neetiya tiyennone ekinda me ඔබතුමාට විතරක් වෙන වරප්‍රසාදයක් නැහැ. ඒකින්ද කරුණා කළා. මම මූලාසනාරුඩ ගරු සභාපතිතුමාට ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. අද උදෑසන මේ තත්ත්වය උදා වෙනකොට එතුමා මේ උත්තරීතර සභා ගැබෙන් පිටත්ව ගියා. එතකොට දැන් කථානායක පුටුවේ තවත් පුද්ගලයෙක් ආවහම ඒ නීතිය වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද ඔබතුමාගේ බලය පාවිච්චි කරලා
Honorable Speaker has granted permission for this. Thank you.
Honorable Speaker has granted permission for that to wear.
It's Honorable Speaker's decision. Thank you.
It's very da kadagaatu daayaka tattwayak tiyenne. Ehenam hari. Right. It's a speaker who has to make the decision, final decision.
Honorable member, you have two more minutes.
But that does not mean I believe that is the right decision. Karunakala meka enan idin metana ilanga dawase indan one ekkenek one deyak andagena inna puluwa. Hari I respect that, honorable member, I respect that, but I don't accept it, right? I don't accept. No, you don't have to. But me, මමත් අවුරුදු පහක් මේ පාර්ලිමේන්තුවේ මීට කලින් ඉඳලා තියෙනවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් මෙතන ඉඳලා තියෙනවා. ඒ අය කවදාක්වත් හිතලා නැහැ මෙන්න මේ වගේ දෙයක් ඇදගෙන තියෙනවා කියලා. ඒක එතුමාගේ කටයුත්තක්. මම නවතත් ඉල්ලා සිටිනවා. මේක මේ පුද්ගලයෙක්ට සීමාවක් නෙමෙයි.
Honorable member, your time is up. Please wind up.
මෙම කර්තව්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කථානායකතුමා ඒ ගත්ත තීන්දුව පිළිබඳව නැවතත් සලකා බලන්න කියා ඉල්ලනවා. මොකද මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මේක පාකිස්තානි පාර්ලිමේන්තුවවත්, එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයේ
පාර්ලිමේන්තුවවත්,
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. කරුණා කරලා මම නැවතත් කියනවා මේ ජාතිවාදයක් ආගම්වාදයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් ඒ කිසිම ජාතිවාදයක් ආගම්වාදයක් නැහැ. මම ජාතිවාදිකයෙක් නෙමෙයි ආගම්වාදිකයෙක් නෙමෙයි. මගේ හොඳම මිත්‍රයින් ද්‍රවිඩ ඉන්නවා, මුස්ලිම් ඉන්නවා. ඒ ගැන ඔබතුමාලා දන්නවා මට වඩා හොඳට. ඒකින්ද එහෙම ජාතිවාදයක් කතා කරනවා නෙමෙයි. කරුණාකරලා එක රටක් එක
නීතියක්
මේ පාර්ලිමේන්තුවෙත් කරුණා කරලා ඒ අනුගමනය කරන්න කියා මම
ඉල්ලනවා. Thank you. Honorable Nalin Fernando, you have 5 minutes.
මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු 50 සහ මුදල් 50 යටතේ ලබා දී ඇති නියෝග සම්බන්ධව නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අද කතා කරන අවස්ථාවේ විශේෂයෙන්ම මම හිතන්නේ අද විවාදයට සම්බන්ධ නැති විශාල කරුණු ප්‍රමාණයක් අද මේ සභාගර්මයේ සිදු වුණා. ඒ නිසා අපි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. අපි දන්නවා මේ බදු පනත් ගැන කතා කරද්දී මේ විපක්ෂයේ විසින් අද විශාල චෝදනාවක් කෙරුවා. ඒ රජයේ ආදායම අඩුකරන රජයට තිබ්බ ආදායම අඩු කරන්න වැඩපිළිවෙලක් ගෙනිච්චා. සමහර මන්ත්‍රීවරු ගණනය කරලා කිව්වා 126කින් රජයේ ආදායම අඩු කෙරුවා. ඒ බදු සහන සඳහා ඒ ලබා දුන්නු සහන නිසා රජයට විශාල පාඩුවක් සිදු වුණායි කියලා. තමුන්නාංශය වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා දන්නවා පහුගිය අවුරුදු පහ තුළ මේ රටේ ආර්ථිකයට මොකද වුණේ. ඒ ආර්ථිකය නිසා රටේ ජනතාව වගේම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ රටේ ඇතිවෙච්ච තත්ත්වේ තමුන්නාංශය වගේම අපි දන්නවා. ඒ නිසා තමයි රටේ අලුත් ආණ්ඩුවක් ආපුවම ඒ ආණ්ඩුවේ වගකීම තමයි එරටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමත්, ඒ ආර්ථිකය ශක්තිමත් කරලා දේශීය ව්‍යාපාරිකයා දේශීය කෘෂිකර්මාන්තයේ දෙන සියලු දෙනාගේ ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ ශක්තිමත් රටක් විදිහට පත්කරන එක. ඒ නිසා තමයි මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍ර අමාත්‍යතුමාත් ඒ මුදල් අමාත්‍යංශයත් මේ රටේ තිබ්බ ආර්ථික පසුබෑම දිහා බලලා රටේ හිටපු රටේ තිබ්බ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ ගැන හිතලා, ඒ වගේම දේශීය ගොවියා ගැන හිතලා විශේෂයෙන්ම ඒ බදු සහනය ලැබලා දුන්නේ. අපි කවුරුත් දන්නවා සාමාන්‍ය ආර්ථිකය පසුබෑමට ලක් වෙලා තියෙන වෙලාවක අවුරුදු පහක් එක දිගට ජාතික ආර්ථික සංවර්ධන වේගය අඩු වෙලා තියෙන වෙලාවක අලුත් රජයක් ආපුවම මේ රජයට වගකීමක් තියෙනවා නැවත ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒකදී අපි පහුගිය කාලේ දැක්කා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල වශයෙන් පීඩනයක් තිබ්බා. මොකද අපි දන්නවා අපි 2015 මේ රජය බාර දෙන වෙලාවේ බැංකු පොලිය අපිට තිබ්බේ 8-9% කියන ප්‍රමාණයක. නමුත් අවුරුදු පහක් යද්දී, අවුරුදු දෙකක් විතර යද්දී මේ බැංකු පොලිය 15-16% බවට පත් වුණා. ඒකේ බලපෑම අපේ ව්‍යාපාරයන්ට දැනුණා. ඒ වගේම තමයි තමුන්නාංශය දන්නවා අපි ඒ පීඩනයක් එක්ක ඉද්දී අපේ ව්‍යාපාර විශාල වශයෙන් පසුබෑමට ලක් වුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවක් ගත්තු විගස අපේ අයට සහනය දෙන්න අපි කටයුතු කෙරුවේ. ඒ වගේම තමයි තමුන්නාංශය දන්නවා මේ කොරෝනා අවස්ථාවේදී අපි රජයක් විදියට විශාල වශයෙන් රටේ ජනතාව වගේම රටේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න විශාල වැඩකොටසක් කෙරුවා. විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා ඒ කාර්යසාධක බලකාය හරහා මේ අවශ්‍ය තීන්දුව තීන්දුව අරගෙන ඒ කරපු වැඩපිළිවෙල නිසා තමයි අපේ දේශීය කර්මාන්ත වගේම දේශීය ගොවිය අපි ආරක්ෂා කරගන්න අපිට හැකි වුණේ. ඒ නිසා තමයි අපි නැවතත් මේ බැංකු පොලිය නැවතත් අපිට හැකියාවක් ලැබුණා දේශීය ආර්ථිකයට ශක්තියක් දෙන්න විදිහට නැවතත් බැංකු පොලිය අපිට අඩු කරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි නැවත 8-9% තරගමර අපිට බැංකු පොලියක් අඩු කරගන්න අපිට අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපි කියන්නේ මේ අපි මේ රටේ ආර්ථිකයට දුන්නු උත්තේජකයක් විදිහට තමයි අපි මේ බදු සහනය අපි අඳුන්වන්න පුළුවන්. මේක තුලින් නැවත ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ තුලින් නැවත රැකියා නැති තරුණ තරුණිය රැකියා ගන්න අවස්ථාව ලැබෙනවා. මේ කර්මාන්ත කරුවෝ තමයි අපේ ඊළඟ ආර්ථිකය ඉස්සරහට ගෙනියන පුජ්‍යලයෝ. මේ කර්මාන්ත කඩා වැටුනොත් මුළු රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම විපක්ෂයට කියන්නේ
Honorable Member, your time is up. Please wind up.
අපි තීන්දු ඉදිරියේදී අපේ මේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපිට යද්දී අපේ දේශීය කර්මාන්ත දේශීය ගොවි ආරක්ෂා කරලා මේ ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට ලැබෙනවායි කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.
Thank you. Honorable Dr. Harsha De Silva, you have 8 minutes.
Thank you, Mr. Chair. අද මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන අවස්ථාවේදී ඉතාමත්ම කණගාටුවෙන් තමයි අපි මේ උත්තරීතර සභාවේ වචන කිහිපයක් කතා කරන්නේ. නමුත් අද ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ බදු සංශෝධන ගෙනල්ලා නොයෙකුත් කතා ජනතාවට කියනවා. දැන් මම අහගෙනයි අපිට මට කලින් කතා කරපු මන්ත්‍රීවරයාත් කිව්වා දේශීය ගොවියා රැක ගන්න ඕනේ, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයා රැක ගන්න ඕනේ කියලා. ඒවා සුන්දර කතා විතරයි. අන්න ඊයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වෙළඳ ඇමතිවරයා කියනවා කරන්න දෙයක් නැහැ, හාල් කිලෝග්‍රෑම් ලක්ෂයක් අපි හාල් කිලෝග්‍රෑම් ලක්ෂයක් අපි ගේන්න යනවා පිටරටින්. හාල් කිලෝග්‍රෑම් ලක්ෂයක්. එතකොට හාල් කිලෝග්‍රෑම් ලක්ෂයක් පිටරටින් ගේන්නේ මේ කුඩා මහා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයා රැකගන්නද?
එහෙමත් නැත්නම් ගොවියා ශක්තිමත් කරන්නද කියලා අපිට රජයෙන් අහන්න සිද්ධ වෙනවා. මොකද අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇයි මේ ප්‍රශ්නෙට මොකද්ද මේකට හේතුව? හරි. ඇයි මේ සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරපු රජයට බැරි වුණේ මෙවැනි කෙටි කාලයකින් ආණ්ඩුව පත් වෙලා පළවෙනි කන්නේ? මහ කන්නේ තිබුණා මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් විතර. ඊළඟට යල කන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් විතර. දැන් මිලියන් 5ක් විතර වීවගාව වී අස්වැන්න තිබුණා. අපිට අවශ්‍ය වෙන්නේ මිලියන් 4ක විතර ප්‍රමාණයක්. එහෙමනම් මොනවටද පිටින් හාල් ගේන උත්සාහ කරන්නේ? මේක ඔබලාගේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම විරුද්ධ නැද්ද? විරුද්ධ නැද්ද? එහෙමනම් මං හිතන්නේ රජයට නැවත සමාලෝචනය කරලා බලන්න වෙනවා. ඔවුන්ගේ මේ වැඩපිළිවෙලේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද නැද්ද කියලා. මොකද මේ ටෙලිවිෂන් එකේ ඇවිල්ලා කියලා මේ සම්බන්ධයෙන් මිනිසුන්ව මේ සුරංගනා කතා කියලා ප්‍රශ්න විසඳන්න බෑ. දැන් උදාහරණයක් හැටියට බලන්න මොකද්ද උනේ? දැන් හාල් කීයද අද? හාල් සම්බ හාල් එක රුපියල් 110යි. කොහොමද සම්බ හාල් එක රුපියල් 110ට ගියේ? දැන් බලන්න ගැසට් එකක් ගහලා තියෙනවා 98යි 96යි කියලා. දැන් ගැසට් එකට දෙන්න විදියක් නැහැ. අපි දැක්කා ඩඩ්ලි සිරිසේන ලංකාවේ ප්‍රධානතම හාල් මෝල් ව්‍යාපාරිකයා කියනවා අපි ඔය රජය විසින් ඉදිරිපත් කරන දත්ත කිසි දෙයක් පිළිගන්න සූදානම් නැහැ. ඔය කියන තරම් වී අපේ ගබඩාවල කොහෙවත් නැහැ. අනිත් පැත්තෙන් බන්දුලමතුමා කියනවා එහෙම වෙන්නේ කොහොමද? අපි දන්නවා මෙන්න මෙච්චර අස්වැන්නක් තිබ්බා, ඒ නිසා මෙන්න මෙච්චර වී තොගයක් ගබඩාවල තියෙන්න ඕනේ කියලා. එහෙමනම් අපිට නැවතත් පේනවා මේ කලමනාකරණයේ තියෙන අකර්මණ්‍යතාවය. දැන් බලන්න ආමියකට අපි දැක්කා කිව්වා කරුණාකරලා ගිහිල්ලා මේ කට්ටියගේ හාල් මෝල් අරලා එව්වයේ තියෙන ස්ටොක් ඔක්කොම එළියට ගන්න කියලා. අපිට ඒක මේ ටෙලිවිෂන් එකේ පෙන්නවා. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. ඊට පස්සේ අපි දැක්කා අර බ්‍රිගේඩිය මැතිතුමා කිව්වා අපිට පුළුවන් පැය 48 මේ ගබඩා ටික අලුතෙන් මේ සුද්ධ පවිත්‍ර කරලා හරිගස්සලා අවශ්‍ය ප්‍රමාණයට වී ගබඩා කරන්න කියලා. කොහේනම් මේ වී? මොකද උනේ? දැන් බලන්න වී මිල සෞභාග්‍ය දැක්මේ ජනාධිපතිවරයාගේ මැතිවරණයට කලින් කිව්වා කීරි සම්භා වලට 62ක් දෙනවා, අනිත් ඒවාට 50ක් දෙනවා කියලා. අන්තිමට මොකද උනේ? 62ක් දුන්නේ නැහැ, 50ක් විතරයි දුන්නේ. ඒ 50 දුන්නා සම්භා වලටත් 50යි, නාඩු වලටත් 50යි, කීරි සම්භා වලටත් 50යි. ගොවිතැන් කරන ඕන කෙනෙක් දන්නවා අක්කරයක් දැම්මොත් එහෙම කිලෝග්‍රෑම් මොන්නම් 2200ක් විතර ගන්න පුළුවන් වෙයි නාඩු දැම්මොතින්. හැබැයි සම්බ 2000ක් විතර, නාඩු 1800ක් විතර. ඉතින් 50ට නම් ගන්න හැම එකම කල්පනා කරන ගොවි මහත්තයා කල්පනා කරනවා අපි එහෙමනම් නාඩු දාමු කියලා. එතකොට අනිත් පැත්තෙන් මොරගහකන්ද මේ ජල යෝජනාක මොරගහකන්ද වතුර දැන් තියෙන නිසා හැකියාවක් තියෙන, ඒක අපේ ආණ්ඩුව කාලේ ඉවර කරේ, හැකියාවක් තියෙනවා මහවැලි මේ කුඹුරු වලට ජලය ලබා දෙන්න. එතකොට ඒ ජලය පොඩ්ඩක් හොයලා බලන්න. මේ පාර කලින් දුන්නා, මාසෙකට මාසකමාරකට විතර කලින් වතුර දුන්නා. වතුර දුන්නාම සාමාන්‍යයෙන් අගෝස්තු සැප්තැම්බර් වලට විතර එන්න ඕනේ යලකන්නේ අස්වැන්න. ජූනි ජූලි මාස ජූලයි මාසෙ විතර ආවා. එතකොට ජූලි මාසේ අස්වැන්න එනකොට රජයට වැඩපිළිවෙලක් තිබුණ නැහැ මේ අස්වැන්න මිලට අරගෙන ගබඩා කරගන්න. බලන්න
honorable member you have 2 more minutes.
we අලෙවි මණ්ඩලේ කොච්චර අස්වැන්න ගබඩා කරලා තියෙනවද කියලා. මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? අන්තිමට මොකද උනේ? අන්තිමට අපි දැක්ක ගැසට් එකක් ගහන උන ආණ්ඩුවට මේ කුකුල් කෑම වලට හාල් මේ විකුණන්න බෑ කියලා. හරි. එතකොට මේ කලමනාකරණයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මම විවේචනයක් කරන්නේ ධනාත්මකව. මොකද එක පැත්තකින් කියනවා නම් කෘෂිකර්මය ශක්තිමත් කරන්න ඕනේ, වීගොවියා ශක්තිමත් කරන්න ඕනේ, කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්න ඕනේ. එහෙම කියන අතරවාරේ කියනවා ඔව් අපි රටින් මේ බඩු ගෙන්නනවට විරුද්ධයි. ඒ නිසා අපි රටින් එන ආනයන වලට ලොකු බද්දක් ගහනවා. ඒවා කරනවා. ඒකෙන් මේ අද මේ බඩු ගහනේ වයින් ඒවා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් කියනවා බලන්න අපිට කනගාටුයි කරන්න දෙයක් නැහැ. අපේ කලමනාකරණේ මේ 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 වැරදි නිසා අපිට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගේන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. එහෙමනම් සභාපතිතුමනි මෙතන අපි පේන දේ තමයි මේ ආර්ථික කලමනාකරණයේ තියෙන ගැටලු. ආර්ථික කලමනාකරණයේ මොවුන්ට සාර්ථකව කරගන්න බැරි වෙලා තියෙන බව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ වෙලාව තිසා මම මගේ වචන සුවල්ව මෙතනින් අවසන් කරනවා.
Thank you. Honorable Arundhika Fernando, you have 5 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේදී විශේෂයෙන්ම ජනතාව වෙත ලබා දුන්න බදුසහන සම්බන්ධයෙන් මුදල් පනත් පිළිබඳව තමයි මම විවාදයක් දවසේ පුරා පවත්වන්නේ. අපිට ඉස්සෙල්ලා කතා කරපු හර්ෂ මන්ත්‍රීතුමාට කියන්න ඕන, ආර්ථික කළමනාකරණය ගැන කතා කරද්දී තමුන්නාන්සලා ආර්ථිකය ගැන ඔස්තාර්ලා හොඳම නියම බඩු ටිකක් හිටියා පහුගිය අවුරුදු පහේදී. හැබැයි මේ රටේ ආර්ථිකයට කරපු විනාශය ගැන සමස්ත මහජනතාව දැනුවත් වෙච්ච හින්දා තමයි තමුන්නාන්සලාව ওই විදිහට ගෙදර ඇව්වේ. ඉතින් තමුන්නාන්සේ අන්තම් බේරිලා තියෙනවා. ඉතින් දැන්වත් ඒ අර පරණ ඒවා අමතක කරලා දැන් ජනතාවගේ සිතකි පරිදි වැඩ කරන්න ඉගෙන ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අද මේ උත්තරීතර සභාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න ප්‍රධානම හේතුව තමයි පහුගිය ජනාධිපතිවරණයේදී අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ සමස්ත මහජනතාව ඒ අයව දුකින් මුදවා ගැනීමට, විශේෂයෙන් මේ රටේ දුප්පත්කම නැති කරලා දරිද්‍රතාවය නැති කරලා මේ රට දැවැන්ත සංවර්ධන මාර්ගයක් කරා නැවත ගෙනල්ලා මේ රට දියුණු රටක් බවට පත් කිරීම කියන කාරණාව ඉස්සරහට අරගෙන වැඩ කටයුතු කරන්න ඒ අවස්ථාව ලබා දුන්න දැවැන්ත ඉල්ලීමක් තිබ්බ දැවැන්ත ජනවරමක් ලබා දුන්නා. ඒ දැවැන්ත ජනවරමත් එක්ක තමයි මේ මූලිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය මේ ගිනාවේ. හැබැයි මේක මූලික පියවර. අපි කියන්නේ මේකෙන් සියලු දේ සම්පූර්ණ වෙනවා කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේකත් එක්කලා විශාල වශයෙන් දැවැන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ඉදිරියේදී අපි සිදු කරන්න ඕන. මම උදාහරණයකට ගන්න එකක් තමයි අපේ පාර්ලිමේන්තු අපේ මැතිවරණ ක්‍රමය. මේ නාස්තිකාර මැතිවරණ ක්‍රමයේ උඩ දුප්පත් කෙනෙකුට කවදාවත් මේ පාර්ලිමේන්තුවට එන්න විදියක් නැහැ. දැවැන්ත තාමත් ඉතා විශාල මුදලක් ඕන වෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මහජන නියෝජිතෙක් වෙන්න. ඊළඟ අනිකුත් ආයතන වලට එහෙමයි. පළාත් පාලන ආයතන ගත්තත් එහෙමයි. එහෙනම් මේ මැතිවරණ ක්‍රමයේ උදාහරණයකට මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්න ඕන. ඊළඟට ගත්තාම අද විවිධ කතා ඇති වෙලා තියෙනවා පළාත් සභාව ගැන. අපි පළාත් සභාව තුල පළාත් සභාවෙන් මතුවලා ඇවිල්ලා පළාත් සභාවේ ඇමතිකම් කරලා ඒක යම් යම් සාධනීය පියවරවල් එක්කලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආව අය. අපි දන්නවා ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් මොනවා හරි වෙනසක් සිද්ධ කරනවා නම් අඩුම ගානේ දිස්ත්‍රික් සභාවක් හරි ඒ පළාත් සභාව එතනින් එහාට ගිහිල්ලා ජනතාවාදී වැඩපිළිවෙලකට ගෙනියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් සිද්ධ කරන්න ඕන. ඊළඟට ආර්ථිකය ගත්තාම අද මම දැක්කා මම මේ රටේ පොල් සංවර්ධන විෂය භාරව ඉන්නවා. ඒවා අනිකුත් වැවිලි විෂයන් එක්කලා. අද මම දැක්කා පොල් මිල ගැන කතා කරනවා. මේ පොල් මිල ගත්තාම අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක විකෘති තත්ත්වයක් ඇති කරලා තියෙන මේ සමාජය තුළ මේ වෙළඳපළ තුළ. අද අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන හලාවත වැවිලි සමාගම, අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන කුරුණෑගල වැවිලි සමාගම, ඊළඟට අනිකුත්
ජාතික
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒවල පොල් මිල අඩුයි. දැන් මම මීට මොහොතකට ඉස්සෙල්ලා ගිහිල්ලා කොළඹට ලොරි 100ක් විතර ගෙනල්ලා දැන් රුපියල් 60ට පාලන මිල රුපියල් 60ට පොල් ලබා දෙන්න දැන් කටයුතු කළා. දැන් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ පොල් වෙන්දේසිය කියන එක නවත්තන්න. මේකේ තමයි ලොකුම මාෆියාව තියෙන්නේ. මේ අතරමැදිව තමයි මේ රටේ සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාගෙන් ගසා ගන්නෙ. ඒවලට නීති තියෙන්න ඕන. ඒවන් නීති හදන්න ඕන. නීති හදන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලොකු අඩුපාඩු තියෙනවා මේ රටේ. මේ නීති සම්බන්ධයෙන් ගත්තාම මේ නීති වෙනස් කරන්න ඕන. ඒ නීති වෙනස් කරන හැම ක්ෂේත්‍රෙම මම ඊට ඉස්සෙල්ලා හිටිය සංචාරක අමාත්‍යංශේ සංචාරක කර්මාන්තයේ දියුණු කරන්න නම් විශාල වශයෙන් නීති වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නීති වෙනස් කරන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී මේ වෙලාවේදී මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී මූලික වශයෙන් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී සාධනීය පීවරල් කීපයක් ගන්නවා වගේම අපි සියලු දෙනාගේම අදහස් එකතු කරගෙන මහ ජනතාවගේ අදහස් එකතු කරගෙන රාජ්‍ය නිලධාරී දේශපාලන අධිකාරී අදහස් එකතු කරගෙන දැවැන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනසක් සිද්ධකරන ඉදිරි කාලෙදී අනිවාර්යයෙන්ම කටයුතු කරනවා රජයක් හැටියට. ඒක මේක මූලික පියවර විතරයි. මේක ඕනතරම් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. අධිකරණයට යන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න පුළුවන්, සංශෝධන ගේන්න පුළුවන්. හැබැයි මේක නෙමෙයි අපේ බලාපොරොත්තු. ඉදිරි කාලේ තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනසක් ඇති කරන්න තමයි අපේ බලාපොරොත්තු. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි, අද අපි දැකලා තියෙන කාරණාවක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විශේෂයෙන්ම ගත්තාම හද වෙනකොට මොන බලවේගයද මම දන්නේ, සහන ජාතික ජන බලවේගය නම එන්නේ නැහැ. ජන බලවේගය තමුන්නාන්සලා අතීතයේ මතක් කරන්ඩ තමුන්නාන්සලාගේ අතීතය ගත්තාම අපිට මතකයි 1972
මට
එක විනාඩියක් දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. සාධනීය පියවරල් රාශියක් සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් කරාට පස්සේ 1977 තමුන්නාන්සලාගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව කියලා එක්සත් ජාතික පක්ෂේ නායකයා තමුන්නාන්සලාගේ අසහාය නායකයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇවිල්ලා කරේ මේ රටේ මැතිවරණ සිද්ධිය ඇකුළුවා. ජනමත විචාරණයක් තියලා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය තල් දැම්මා. ඊළඟට ගත්තාම පාර්ලිමේන්තු මැතිවරණයට වෙන සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ සම්පූර්ණයෙන්ම ප්‍රජා අයිතිය හවුසි කරා.
අඩුගානේ
අපිට මතකයි මැතිවරණ ගැන කතා කරද්දී කොබ්බෑ කඩුව මහත්තයාට ඡන්දයක් දාගන්න දුන්නේ නැහැ. එහෙම අතීතයක් තියෙන අය තමයි මේ කතා කරන්නේ. ඒක නිසා අපි අවසාන කරනවා. මේ තමයි අපේ පළවෙනි පියවර. මේ පියවරත් එක්කලා ජනතාව දුකින් මුදවා ගැනීම සඳහා ඉදිරි කාලයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙයටත් වැඩිය වෙනස් කරනවා කියන කාරණාව මේ වෙලාවේ මතු කරන්න ඕන.
Thank you. Honorable Kovindan Karunakaram. You have 10 minutes.
கௌரவ குழுக்களின் இடதித்த விசாளர் அவர்களே, இன்று நிதிச்சட்டத்தின் கீழான கட்டளைகள் விவாதிக்கப்படும் இந்த வேளையில் இன்று காலையிலே இந்த பாராளுமன்றம் 20வது திருத்தச் சட்டம் சம்பந்தமாக அல்லோல கல்லோலப்பட்டது. 1978 ஜே.ஆர். ஜெயவர்தன் அவர்களினால் நிறைவேற்று அதிகாரம் கொண்ட இந்த ஜனாதி முறை அறிமுகப்படுத்தப்பட்டு 2015 அந்த நிறைவேற்று ஜனாதிபதிக்குரிய அதிகாரங்கள் குறைக்கப்பட்டு மீண்டும் இந்த அதிகாரங்கள் 20வது திருத்தச் சட்டத்தின் ஊடாக இன்றைய ஜனாதிபதிக்கு கொடுக்கும் சட்டம் மூலம் உருவாகியது. 1978 ஆணை பெண்ணாக்கவோ பெண்ணை ஆணாக்கவோ முடியாது. ஏனைய அதிகாரங்கள் அனைத்தும் இருப்பதாக கொண்டு வரப்பட்ட இந்த நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறை இந்த நாட்டில் இருந்தாலும் மட்டக்களப்பு மாவட்டத்திலே ஒரு புத்த பிக்கு அந்த நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதியை விட அதிகாரம் கொண்டவராக அங்கு காணப்படுகின்றார். சட்டத்தை தனது கையில் எடுத்து அடாவல் மக்களுக்கு மட்டக்களப்பு மாவட்ட மக்களை துன்புறுத்துவது மாத்திரமல்லாமல் அரச அதிகாரிகளை கூட அச்சுறுத்தும் வகையிலே நடந்து கொண்டிருக்கின்றார். மட்டக்களப்பு மாவட்டத்தில் புனானை, கல்குடா, ஜெயந்திபுரம், ஏறாவூர், சின்னவத்த, கவிளியாமடு போன்ற பல இடங்களிலே புத்தபிக்குகள் இருந்தாலும் மட்டக்களப்பு நகரத்திலே அம்பிட்டிய சுமண ரத்தின தேர் என்று ஒருவர் காடைத்தனம் பண்ணி கொண்டிருக்கின்றார். 27/11/2013 கவிளியா மடுவிலே மகோயா ரோட்டிலே வெள்ளி மாவட்டங்களிலிருந்து சிங்களவர்களை கொண்டு சட்டத்துக்கு முரணாக குடியேற்ற வேண்டும், அவர்களுக்கு காணி வழங்க வேண்டும் என்று பட்டிப்பளை பிரதேச செயலகத்துக்குள் அத்துமீறி உட்புகுந்து பட்டிப்பளை பிரதேச செயலாளரை தகாத வார்த்தைகளினால் திட்டியது மாத்திரமல்லாமல் அங்குள்ள பொருட்களுக்கு கூட சேதம் விளைவித்தார். அதே நேரத்திலே 11/11/2016 அந்த காணி அத்துமீறி குடியேறியவர்களுக்கு எதிராக சட்ட நடவடிக்கைகள் எடுத்ததற்காக அந்த பிரதேச கிராம சேவையாளருக்கு அடிக்கும் அளவிற்கு போலீசார்களுக்கு முன்னிலையிலே சென்றார். அதற்கு மேலாக கிறிஸ்தவ பாதிரிமார் எந்தவித அச்சுறுத்தல்களும் இல்லாமல் தாங்கள் சுயமாக மக்களுக்கு சேவை செய்து கொண்டிருப்பவரை கிறிஸ்தவ பாதிரியாரின் கன்னத்திலே அறைந்தார். மகோயா ரோட்டிலே வைத்து அதற்கு மேலாக மின்சார சபை ஊழியர்கள் தனது விகாரைக்கு விகாரையின் மின்சார கட்டணங்கள் செலுத்தப்படாமல் இருந்தபோது அந்த மின்சார கட்டணங்கள் சம்பந்தமாக விசாரிப்பதற்கு சென்ற மின்சார சபை ஊழியர்களை போலீசார்கள் முன்னிலையிலே அடித்து துரத்திய வரலாறுகளும் ஒன்று. 2016 பதுளை வீதியிலே தொல்பொருள் ஆராய்ச்சி தொல்பொருள் கண்டெடுக்கப்பட்டதாக ஒரு இடம் அடையாளப்படுத்தப்பட்டது. தொல்பொருள் திணைக்களத்தைச் சேர்ந்த அதிகாரிகள் அந்த இடத்தை அடையாளப்படுத்தி நீதிமன்றத்திலே சென்று அந்த இடத்தை அடையாளப்படுத்தி ஒரு சிறிய இடத்தை விட்டு ஏனைய இடங்களில் விவசாயம் செய்வதற்கு அந்த மக்களுக்கு நீதிமன்றம் தீர்ப்பு வழங்கப்பட்ட போதும் நேற்றைய தினம் அந்த இடத்திற்கு சென்ற அந்த சுமண அம்பிட்டிய சுமணரத்தின தேரர் அவர்கள் அடாவடித்தனத்தில் ஈடுபட்டிருக்கின்றார். அங்கு வேலை செய்து கொண்டிருந்த தொல்பொருள் திணைக்களத்தைச் சேர்ந்த அதிகாரிக்கு அடித்திருக்கின்றார்.
அமூலிக பொறு கேன் மே ஜாத்தின் அத்தர அசமகிய வர்தனை கரன்ன மெத்துமா கேன் மெத்துமா மே தேரன்ன கேல இத்தலா மே மே வகியன்
இட்ஸ் நாட் எ பாயிண்ட் ஆஃப் ஆர்டர் சாரி.
அவருக்கு அடித்தது மாத்திரமல்லாமல் அவரது மேலதிகாரிகளை அந்த தொல்பொருள் உத்தியோகஸ்தர் கோப்பிடும் போது ஒரு பெரும்பான்மை இனத்தைச் சேர்ந்த ஒரு சிங்கள உத்தியோகஸ்தர் கூட அந்த இடத்திற்கு சென்ற போது அந்த சிங்கள உத்தியோகஸ்தரையும் தாக்கி இருக்கின்றார். என்னிடம் அதற்கான அத்தாட்சி இருக்கின்றது, அதற்கான படம் கூட என்னிடம் இருக்கின்றது. அந்த இடத்திற்கு வந்த போலீஸ்காரர் முன்னிலையிலே அரசாங்க அதிபர் வர வேண்டும், பிரதேச செயலாளர் வர வேண்டும், சம்பந்தப்பட்ட பிரதி பணிப்பாளர் வர வேண்டும் என்று அந்த இடத்தில் இன்று சத்தம் போட்டிருக்கின்றார். அந்த பிரதேசத்துக்குரிய செங்கலடி ஏராவூர் பற்றி பிரதேசத்துக்குரிய பிரதேச செயலாளத்திலே வேலை செய்யும் காணி உத்தியோகஸ்தர் வந்தபோது போலீசார்களுக்கு முன்னிலையிலே அந்த காணி உத்தியோகஸ்தரின் கழுத்தை பிடித்து
91A 91A දැන් මේ අද වෙනත් විෂයක් කතා කරන්නේ. නමුත් මෙතුමා ආගමික නායකයින්ට දිගින් දිගටම අපහාස කරමින් තමයි මේ සභාවේ යොදාගන්නේ. ඒක සම්පූර්ණ වැරදි කතානායක මේ නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි. මෙහෙම ආගමික නායකයින්ට අපහාස වන ආකාරයෙන් දේශපාලන උමුලාවන් මත කතා පවත්වන්න එපා කියලා අපි මෙතුමා ඉල්ලනවා. මොකද මේක විෂයට අදාළ නැහැ. මේක ඉතාම පැහැදිලිව මේ රීති උල්ලංඝනය කිරීමක්.
இதற்கு
முதல் 20வது திருத்த சட்டம் சம்பந்தமாகத்தான் இந்த சபையில் பேசப்பட்டது. நாங்கள் சம்பந்தப்பட்ட ஒரு புத்த விக்குவை பற்றி தான் பேசுகின்றோம். மட்டக்களப்பு மாவட்டத்தில் 10 மேற்பட்ட புத்த விக்குகள் இருக்கின்றார்கள். அவர்கள் அனைவரும் தமிழ் மக்களுடன் அந்யோன்யமாக நடக்கின்றார்கள். தமிழ் மக்கள் அவர்களது விகாரைக்கு
செல்கிறார்கள்.
ගරු සභාපතිතුමනි, මෙතුමා හාමුදුරුවමකට එක දිගට පාර දෙනවා. මේ සභාවේ රීතියක් තියෙනවද ඒ විදිහට මේ සභාවේ නැති අයට අපහාසවමාන කරන මේ විදිහට? එතුමාට සාක්ෂි දෙනවද ඔකට? කතාවක් නෙමෙයි කරන්නේ, අපහාසාත්ම කතාවක් කරන්නේ. ඇයි ඔබතුමා ඒකට ඉඩ දෙන්නේ? අපහාසාත්ම කතාවක් කරන්නේ. දැන් ඕම කතා කරන්න කියොත් අපිට කියන්නේ හාමුදුරුවෝ තිද්දෙනම කරන්නේ මේගොල්ලෝ කියලා.
Thank you. Honorable Member.
ஆக்குவதோ அவர்களுக்கு மேலாக அவதூறு விளைவிப்பதோ எனது நோக்கம் அல்ல. அரசாங்க உத்தியோகஸ்தர்களை அடிப்பதும் அரசாங்க உத்தியோகஸ்தர்களை அச்சுறுத்துவதும் ஒரு சமய தலைவரது வேலை அல்ல.
கொண்டுவர
வேண்டியவர் சாதி மிரண்டால் காடு கொள்ளாது என்று சொல்லுவார்கள். மட்டக்களப்பு மக்கள், மட்டக்களப்பு தமிழ் மக்கள் நீண்ட காலம் இவரது அடாவடித்தனங்களை பார்த்துக் கொண்டிருக்க மாட்டார்கள், பொறுத்துக் கொண்டிருக்க மாட்டார்கள். மட்டக்களப்பு மாவட்டத்திலிருந்து இந்த சுமணரத்ன அம்பிட்டிய சுமணரத்ன தேரர் அவர்கள் தமிழ் மக்களினால் விரட்டி அடிக்கப்படுகின்றார் என்ற வரலாறு இந்த நாட்டில் இருக்கக்கூடாது என்பதுதான் என்னுடைய வேண்டும்.
காரகசபா சபாபத்துவனி, මේ දිගින් දිගටම ආගමික නායකයන්ට පහර දීම කරුණාකර නවත්තන්න කියන්නේ අද විශේෂ අදාළව කතා කරන්න කියන මේක රට ඇතුළේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කතානායක පුටුවේ ඉන්නේ ඔබතුමා. මෙතුමා වෙනත් ආගමක් ජාතියක් කුලයක් නියෝජනය කරන්නේ, මමත් වෙනම ආගමක. මේ රට සිංහල බෞද්ධ රටක්. ඒක අපි පිළිගන්න ඕන ගරු කතානායකතුමනි. ඒ නිසා ඒක ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරනවා කරුණා කරලා විශේෂ අදාළව කතා කරන්න කියලා ප්‍රශ්නයක් ඇති වෙයි. Honorable Member, continue.
நாங்கள் கூறுகின்றோம், நாங்கள் மதத்திற்கு எதிரானவர்கள் அல்ல. நான் கடந்த கிழமை கூட கிக்கடு வைக்கு பிகாரைக்கு சென்று வணங்கி வந்திருந்தேன். மதத்துக்கு எதிரானவர்கள் அல்ல. திரும்ப திரும்ப நான் சொல்லுவது அம்பிட்டிய சுமண ரத்தின தேரர்
என்று
மட்டக்களப்பு மாவட்ட மக்களை
விசேட அதாலவ நிவே சம்பூர்ண அபஹாசாத்மக விதியட கட்டா கரானி எனிசா ஒபதுமா தேங் அடுமகான எக்கோ எதுமாக விஷய மாறு கரண்டோனே ஏமனத்ன கதாவ ஹன்சாட்டுக்கு இவத் கரண்டோனி மேம மினிசுண்டு அபஹாச கரண்டு மே சபாவ யோதா கண்டு தென்னிப்பா கிசின வேலக் தமங்க டிஸ்ட்ரிக்ட்
Honorable Member, your time is up. Honorable Member, your time is up. 10 minutes already finished. Thank you. Honorable Gevindu Kumarathunga, you have 5 minutes.
Garu Niyojya Karaka Sabath Pratithumani, Adha Dina Vivadayata Ganena Me Vivida Mudal.
Yeah. Honorable Member, what's the point of order?
காரகசபா சபாபத்துவனே, ஒபத்துவாகியன் காரணக்கவ இல்லனவா அபஹாசாத்மகோ கருப்பு கதா சியல்லம மே ஹன்சால்டகின் இவத் கரண்ட கியல ஒபட ஏ பலேத்தினா ஏ ஏ பலே ஒபத்துவா பாவிச்சு கரண்ட பொமத் மிஸ்ஸுது.
யா, வாட் இஸ் தி பாயிண்ட் ஆஃப் ஆர்டர் ஹானரபிள் சுமந்திரன்?
தி ஹானரபிள் மெம்பர் டிட் நாட் ஸ்பீக் எனிதிங் தட் டிட் நாட் ஹேப்பன். ஹி ஒன்லி மென்ஷன் what happened and what the whole country saw. So
sorry, that's not a point of order. Anyway,
there is nothing that needs to be taken off the Hansard.
Yeah, honorable member, that's not a point of order. Anyway, we will refer this to the honorable speaker. Thank you. Honorable Govind
Garuniya Karaka Sabhapathumani, ada dina me samvadayata ganena me mudal panath yatate nikutkata athi අතිවිශේෂ ගෙසට් පත්‍ර මගින් පසුගිය රජය මගින් ක්‍රියාත්මක කරන ලද ඉතාමත්ම අමානුෂික වූත් පීඩාකාරී වූත් මර්ධනකාරී වූත් ඇතැම් බදු නිවැරදි කරපු බව තමයි අපගේ අදහස. දැන් මට කලින් කතා කරපු ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශිත පත් කළා පසුගිය රජ යුගයේදී රාජ්‍ය ආදායම ඉහළ ගියයි, ඒ රාජ්‍ය ආදායම දැන් වෙනකොට අඩු වී තිබෙන බව. හැබැයි අපි දන්නවා අර වැට් බද්ද ගැන විශේෂයෙන් සඳහන් වුණා, එය 111%කට තිබ්බ වැට් බද්ද 115%ට කර ගැනීමේදී පොදුවේ දේශපාලන ભેදිකින් තොරව මෙරට ව්‍යාපාරික ප්‍රජාව විරෝධතාව දක්වපු අවස්ථාවේදී එවකට හිටපු මුදල් ඇමතිවරයා රවි කරුණානායක මහතා රේගු පුවපවා ඒ විරෝධතා මර්ධනය කිරීමට යොදාගත් බව. ඒ වගේම දැන් මේ 2012 අංක 12 දරන මුදල් පනත යටතේ සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය යටතේ පොත් ප්‍රකාශනයේදී එහෙමත් නැත්නම් චිත්‍රපටි කර්මාන්තයේදී එහෙමත් නැත්නම් සංගීතයේ ඒ ශිෂ්ටයේදී ගෙවනු ලබන කතුභාග මුදල් වලින් මත 10%ක රඳවා ගැනීමේ බද්දක් පනවනු ලැබුවා. මේ බද්ද ඇය කිරීමත් ඒ සඳහා මුදල් ආයෝජනය කරන නැත්නම් දැන් ප්‍රකාශන ශිෂ්ටය නම් ප්‍රකාශකයන්ට චිත්‍රපටි ශිෂ්ටය නම් නිෂ්පාදකවරුන් විසින් සිදු කිරීම සඳහා පසුගිය රජය යොදවනු ලැබුවා. මේ තුළ ඉතාමත්ම වයෝවෘද්ධ ලේඛකයෙක් වෙන්න පුළුවන් ඔහුගේ මුළු ඒ කෘතියටම ලැබෙන කර්තෘභාගයේ රුපියල් 20,000ක් නම් එයිනුත් 10%ක්, ඒ කියන්නේ ඔහු හෝ ඇය ඒ දේශීය ඒ කියන්නේ ආදායම් බද්දට අසු නොවුනා වුවත් ඒ මුදල අය කර ගැනීම සඳහා යොදවනු ලැබුවා. ඉතින් මේක ඉතාම ඒ ශ්‍රේෂ්ඨයන් තුල ඉතාම පීඩාකාරී ලෙස ඉතාම
honorable member you have 2 more minutes
අමානුෂික ලෙස ක්‍රියාත්මක වූ බව තමයි අපේ අත්දැකීම. ඒතට ඒ තත්ත්වය නිවැරදි කිරීම අපි සම්බන්ධයෙන් ගරු අගමැති මුදල් ඇමතිතුමාටත් රජයටත් අපි හිතනවා ඒ ශ්‍රේෂ්ඨවල අයගේ කෘතඥතාව අනිවාර්යයෙන්ම පළ වෙනවා කියන කාරණේ. ඒකම ඒ බදු අය කිරීම දිහා බැලුවම අර ඒ නිෂ්පාදනයට යෙදෙන ව්‍යාපාරිකට නැත්නම් මුදල් ආයෝජනය කරන්නාටම තමන් විසින් හිතවත් සුහද සම්බන්ධයක් තබාගත යුතු ලේකකයන්ගෙන් නැත්නම් ඒ චිත්‍රපටි නිෂ්පාදක අධ්‍යක්ෂකවරුන්ගෙන් ආදී වශයෙන් මුදල් අය කරන්නන් බවට පත්කිරීම තුළ ඒ මානුෂික සම්බන්ධතාව පවා බිඳ වැටෙන ඒ සුහද සම්බන්ධයක් වෙනුවට එකිනෙකාට එරෙහිව කටයුතු කරන්න යොදවපු ඉතාම අමානුෂික වාතාවරණයක් තමයි පැවතුනේ. ඒ නිවැරදි කිරීම මං හිතන්නේ අත්‍යවශ්‍යයෙන්ම සිදු කර යුතු තිබුණු කාරණයක්. ඒකම මේ අපි දකිනවා මේ ආදායම අඩු වීම ගැන කතා කරනකොට මහ බැංකු මංකොල්ලය ඊළඟට වලාකාගත හැකිව තිබූ පාස්කු ප්‍රහාරය වගේම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨිය තුළ ඇති කරපු මේ බදු මගින් නොකළ යුතුව තිබූ අර 1848 කැරල්ලට මූලික වෙච්ච ඒ විජාතිකයන් නැත්නම් ආක්‍රමණිකයන් ඉදූ බදු සිහිපත් කරන බදු පද්ධතියක් හේතුණා කියන එක තමයි අපේ අදහස. ඒ නිසා මේ පැවතිච්ච රජය ඒ වගේම ආර්ථිකය තුළ මූලික වශයෙන්ම කටයුතු කරේ ආනයන අපනයන වෙළඳාම මුල් කරගෙන එක්කා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම් වැනි ඒ වෙනත් රටවල් සමග ඇති කරගත්තා වූ වෙළඳ ගිවිසුම් පදනම් කරගෙන අපි කල්පනා කරනවා වාසනාවකට අපේ රටේ මේ කොවිඩ් වසංගතය එළඹෙන වෙලාවේදී මේ රටේ ජනතාව මේ රටේ ජාතික ආර්ථිකයක් කෙරෙහි විශ්වාසය තබන ආර්ථික ප්‍රතිපත්තියක් සහ ඊට නායකත්වය දෙන රජයක් දිනවා තිබීම වාසනාවක් හැටියට අපි සලකනවා. අපි අවසාන වශයෙන් කියන්න කැමති මේ රටේ ජනතාව පැවතිච්ච ජනාධිපතිවරණයේදීත් ඒකම පැවතිච්ච මහමැතිවරණයේදීත් 3-2 වරමක් මේ රජයට ලබා දුන්නේ ඒ 77 ඇති කරපු ව්‍යුත්පාදිකයට තිත තියලා මේ රටේ ජාතිකත්වය මත පදනම් වෙච්ච ජාතිකාත්මිකය ගොඩනගන්න ඒ පසුගිය රජයේ සා 77 පටන් ක්‍රියාත්මක වෙච්ච ඒ ව්‍යුත්පාදිකය තුල ඇති කළ ලුම්පන් පාදඩ සංස්කෘතිය අවසන් කළා අපේම වූ සාරධර්ම මත වූ සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කරන්න ඒකම ඒ 77 ඒ
මේ honorable member your time is up please wind up
මේ පාදඩ කරණයට මඟ පෑවූ බලය මුල් කරගත්තු 77 ව්‍යවස්ථාව වෙනුවට අපේ ඒ ඉතිහාස උරුමය මත නැත්නම් සભ્યත් උරුමය මත නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඒ සඳහා කැපවීම ඒ සඳහා නායකත්වය දීම ඒ අලුත් ආරම්භයට අලුත් ජීවිතයකට අලුත් ව්‍යවස්ථාවකට නායකත්වය දීම අපේ රජයේ යුතුකම බවයි මගේ විශ්වාසය. බොහොම ස්තුතියි.
Thank you. Honorable Indranil Tushara Amarasena, you have 5 minutes.
5 minutes. බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. මුදල් හා බදු රණත් රාශියක් සම්බන්ධයෙන් තමයි අද සාකච්ඡාව තියෙන්නේ. හැබැයි මම මේක අහගෙන හිටියානම් ගැලරි හරි කවුරු හරි අද ඒ ගැන නෙමෙයි මේ මුළු සභාවම කතා කරේ. එහෙන් කතා කරනකොට මෙහෙට වැරදි, මෙහෙන් කතා කරනකොට එහෙට වැරදි. විශේෂයෙන් ඉතාමත්ම අමානුෂික බදු රාශියක් පහුගිය රජයෙන් අය කළා කියලා චෝදනා ලැබුණා. හැබැයි අපි සරදියල් න්‍යායේ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා රාජ්‍ය ආදායම වැඩි කරලා විශාල වශයෙන් සහනාධාර ලබා දෙන වැඩසටහනක් සමුද්‍ර සහනාධාර දෙගුණ තෙගුණ කරා, වැඩිහිටි ආධාර දෙගුණ තෙගුණ කළා. ඊගාවට වැඩි 115,000 ආසන රාජ්‍ය සේවකයන් පිරිසකට වැඩි වැටුප් ලබා දීමේ ක්‍රමවේද, ඊගාවට පාරිභෝගිකයන්ට අපි විශාල සහන දුන්නා ඖෂධ වලින් පටන් ගත්තාම එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වලින් පටන් ගත්තාම ඩීසල් පෙට්‍රල් ඉන්ධන සහනයන් වලින් පටන් ගත්තාම මහජන සෞඛ්‍ය සඳහා අපි විශාල පිළිකා ආධාර ඇස් කණ්ණාඩි කාච වගේ විශාල රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී තමයි අපිට මේ ආකාරයෙන් මෙම චෝදනා ලැබෙන්නේ. හැබැයි ඊට වැඩිය ඉතාමත්ම කාරුණික ඉතාම කනගාටුදායක කාරණේ තමයි අද මේ ස්ථානයේ අර අයියාට ද්‍රෝහි වෙච්ච මල්ලි කෙනෙකුගේ තිබිච්ච බලවත් උත්සාහය නිසා අද 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවා. එතකොට දැන් අපේ ඉතිහාසය ගත්තත් එහෙමයි. අපේ ඉතිහාසයේ ඉන්නවා තාතමරලා රජවෙච්ච පුතු තමන්ගේ ස්වාමිපුරුෂයා මරලා රජවෙච්ච බිරින්දෑවරු බිසවරු එතකොට තමන්ගේ සහෝදරයාව මරලා රජවෙච්ච සහෝදරයෝ ඉන්නවා අපේ ඉතිහාසයේ ඉතින් ඒ වගේ තමයි අද මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කරන්න තියෙන ලොකුම ද්‍රෝහිකමක් අද ජනාධිපතිතුමාගෙන් සිද්ධ වුණා මොකද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ කඩිනම් සංශෝධනය පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා මේ පිළිබඳව වැරදි අඩුපාඩු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු සංශෝධන කරමු කියන තීරණයට ඇවිල්ලා තියෙද්දි මම දන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත්ම කඩිමුඩියේ නැමෙක අද පාර්ලිමේන්තුවට ගෙන එන්නට අවශ්‍යමයි කියලා ඉතාමත්ම බලහත්කාරයෙන් ඉතාමත්ම හිතුවක්කාරකමින් මම හිතන්නේ විශාල දැඩි උනන්දුවකින් අයියාට ද්‍රෝහි වූ මල්ලිගේ භූමිකාවක් තමයි අද අපි රඟ දක්වනවා දැක්කේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි කනගාටුයි. අපි අර ඉතිහාස කතා ඕන තරම් තියෙනවා. අර සුබ සහ යස කතන්දරේ ගත්තත් එහෙම තමයි. තමන්ට ඇති රජකම විහිළුවට වගේ වෙනත් අයෙකුට දීලා තමන් ආපහු හිස්වැසුම් කාගත්ත රජයේ ඉතිහාස ඒ ඉතිහාස කතා අපි අනන්ත අප්‍රමාණ අපි අහලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ කතාවත් අද මේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාවාදීමක් හැටියට තමයි අපි දකින්නේ. අපි දැක්කා හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතුමා. එතුමා කියලා තිබුණා ඒ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේක කලබල වෙන්න එපා. මේක මේ අමුතු දෙයක් අමුතු යෝජනාවක් නෙමෙයි. මේ අය ආපහු 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ 19 වෙනි සංශෝධනය අහෝසි කොට නැවත 18 වෙනි සංශෝධනයේ බලාත්මක කිරීමම තමයි කියන කාරණේ. ඒක 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 නියම ප්‍රොපියක් තමයි ඒ. 19 වෙනි සංශෝධනයේ අහිමි අහෝසි කරලා 20 වෙනි සංශෝධනයට යනකොට ඒක කලබල වෙන්නපා මේ නැවතත් 18 වෙනි සංශෝධනයට යන එකම තමයි මේ කරන්න කියලා. ඔව් ඒක තමයි. කාටද මේ හපහපා ඉන්න මේ ලොසිංගරය දෙන්නේ? කාටද මේ චුයින්ගම් එක දෙන්නේ? අද මේ සභාගර්මයේ වැදට පැනලා කෑ ගහපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ 18 මොකද්ද 13 මොකද්ද 19 මොකද්ද 20න් කරන්න යන දේ මොකද්ද කියන එක ගැන මෙලෝ අවබෝධයක් නැතුව අර අර ඉස්සරහට ඇවිලා පොඩි පාට් එකක් දාලා සද්දයක් දාලා එහෙම කෑ ගහන කට්ටියකට තමයි මේ
අපේ මෙම්බර් යු හැව් 1 මෝර් මිනිට් ප්ලීස් වයින්ඩ් අප්
මට මරික්කා මන්තුමාගේ කාලය ගන්න කියලා තුමාවට දැනුම් දුන්නා මරික්කා මන්තුමා ඉතින් එතනදී ඒ අපේ නවක මන්ත්‍රීතුමාලාට බලාපොරොත්තුවක් දෙනවා. එතකොට මොකද්ද දැන් මේ 18 වෙනි සංශෝධනයේ ආය ආපහු බලාත්මක වෙනවා කියලා කියන්නේ? එතකොට ජනාධිපතිවරයාට ඔහුගේ ක්‍රියාකලාපයන් වෙනුවෙන් යම් යම් ගැටලු වෙනුවෙන් ඔහුට නඩු පැවරිය හැකි නොහැකි නම් ඒකේ අවනඩුව තියන්නේ කාටද? ගරු සභාපතිතුමනේ ඒක ගැටලුව තියෙන රටේ ජනතාවට. එතකොට මේ රටේ විජනන පනතක් අවශ්‍ය වෙන්නේ නැද්ද? මේ රටේ රාජ්‍ය මුදල් භාවිතා කිරීම හා සම්බන්ධව අපි නිසි විගණනයක් අධීක්ෂණයක් ඒ පිළිබඳව පෙරහා පසු විපරමක් අපි කළ යුතු නැද්ද? මේ රටේ දැන් බහුතර ජනතාවක් ඡන්ද දීලා අනුමත කරා කියලා කියනවා. හැබැයි එතකොට දැන් මේ 20 වෙනි සංශෝධනයට උඩපැනලා කෑ ගහලා මේක අපිට ඕන 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 කියන අයගෙන් මම අහන්නේ අපේ රටේ රාජ්‍ය මුදල් පිළිබඳව අවභාවිතයකින් තොරව නිසි භාවිතයකින් පවත්වාගෙන යන්න අපේ රටේ මුදල් පිළිබඳව නිසි විගණන ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ නැද්ද? ඒක අපිට ඒක ප්‍රශ්නයක්. එතකොට අපේ රටේ විවිධ පහසුකම් බෙදා දීම සහ ඒවා සම්පාදනය කිරීම සඳහා වෙන ප්‍රසම්පාදනයේ පිළිබඳ අපිට විනිවිද භාවයක් අවශ්‍ය වන්නේ නැද්ද? අපේ රටේ ජාතික දේපොළ ජාතික ධනය. එතකොට නඩුත් හැමදුරන්ගේ බඩුත් හැමදුරන්ගේ සියලුම දේවල් එක පවුලක අර කෑ ගහන අයට පොඩි මස් කට්ටක් කෑල්ලක් හම්බෙනවා. එතකොට මේකද ක්‍රමය? එතකොට මේකද අපි මේ අනුගමනය කරන්නේ? ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් කියන්නේ දැන් මේ අතිශයෙන් එතකොට මේ කොමිෂන් සභා අපි කොමිෂන් සභාවලින් රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය තන්ත්‍රයට අපි විශාල ස්වාධීන අයිතියක් දුන්නා. ඕනද අපිට ආරංචි වෙනවා මේ ඊයේද පෙරේදද මේ දින කීපයකට කලින් කොහෙද ප්‍රාය සභාව අර මේ මේ DM ඕට ගහපු මේ උඩරට ප්‍රාය සභාව
මහනුවර ප්‍රදේශ ප්‍රාය සභා දැන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විසින් ඒ විද්‍යාලයේ DMO වෛද්‍යවරයාට පහර දීලා අත්අඩංගුවට ගැනීමක් නැහැ. පහුගිය දවස්වල අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මේ ඉස්කෝලේ මොකද ඉස්කෝලේ ඉස්කෝලේ නෙමෙයි DMO ඉන්නේ ඉස්කෝලේ ඉන්නේ ප්‍රින්සිපල් DMO ඉන්නේ රෝහල්වල ඉස්කෝලේ කොහෙද කියලා අහනවා. DMO ලා ඉන්නේ ගරු මන්තුමා ඉස්කෝලවල නෙමෙයි DMO ලා ඉන්නේ රෝහල්වල ඉස්කෝලවල ඉන්නේ විදුහල්පතිවරු. එතකොට පහුගිය අවස්ථාවක අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බෝඩේක බාහු රජුරුවන්ගේ ස්මාරක ඩෝසර් කරුවා.
Honorable member, you have one more minute.
කෝ තියනවද? එතකොට මම අහන්නේ නැවතත් මේ කැලෑ යුගයකට යෑමද මේ 20 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ අහන්නේ. ඉතින් රටේ ජනතාවට වැටත් නියරත් ගොයන් කනවා නම් දැන් මේක ආය ආපහු අපි කාටද මේක කියන්නේ? එතකොට මේ රටේ ජනතාව මේව අනුමත කරනවද? එතකොට රජයේ සේවකෙන්ට ස්වාධීනව තීන්දුව තීරණ ගැනීම අයිතියක් තිබුණා. දැන් ඒ රජයේ සේවකෙන් ඒ 69 ලක්ෂයක් ලබා දුන්න ඡන්දෝලින් ඒ අයිතිය නේද මේ ගැට ගහගෙන බැඳගෙන ගලක් එල්ලගෙන ලිඳට පැන්නේ කියන කාරණයක් මේ අවස්ථාවේදී අහන්න කැමතියි. අපි අද යම් විරෝධතාවයක් දැක්වුවා තමයි. අපි ඒ කවුරු වෙනුවෙන්ද ඒ විරෝධතාවය දැක්වේ? මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි ගරු සභාපතිතුමනි අපි ඒ විරෝධතාවය දැක්වේ. නියම කතාව කර තමුන්වහන්සේ දන්න ඉති ගෙඩියක් නැහැ. තමුන්වහන්සේ කටපියාර ඉන්නකො.
Honorable member, your time is up. Please wind up.
කට්ටක් විතරයි.
Honorable member, your time is up. Please wind up.
ඔව් බොහොම සුදුයි.
Thank you.